දැන් අපි බලන්නේ සතර මහා ධාතුව සතර මහා ධාතු ඇතිවීමක් නැතු. හොඳට ඇහුවොත් මේ දේශනා ඔබ අවසානයේදී කතා දෙකක් නැතුවම දිට්ඨි සම්පන්නයක් වෙන්න පුළුවන්මයි. ඒ ධර්මයේ සුවක්ඛතයි කියනවා. හැබැයි සමන්තම තේරෙන්න ඕනේ මට කියන්න බෑ ඔයගොල්ලෝ සුවන් වුණා කියලා දිට්ඨි සම්පන්නයි කියලා. දර්ශනයෙන් සම්පන්නයි කියලා. හැබැයි තමන්ට තේරෙන්න ඒ හින්දා හුන්තම අවස්ථාවක් මේ පුළුවන් නම් ඔන්න අල්ලගන්න. හරිද? දැන් මම උපමාවක් කියන්නම් ඕගොල්ලන්ට. එක්තරා වඩු මහත්යෙකුට ඕනේ වෙනවා ඉඳගන්න යමක්. පුටුවක් හදන්න ඕනේ. එයා ඉස්සෙල්ලාම කරන්නේ දැන් මේ ඉඳගෙන ඉන්න මම ඉඳගෙන ඉන්න රූපේ. ඔගලන්ගේ වහරින් කොත් පුටුව කියන්නකො ඉඳගෙන ඉන්නේ. මේ රූපේ හදන්න ඉස්සර වෙලා මේක හදපු වඩු බාස්ට බැහැ නිකම්ම හදන්න. එයා ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? හිතින් චිත්තජ රූපයක් හදාගන්නවා. හිතේ රූපයක් හදාගන්න රූප සටහන. හිතේ හදාගන්න රූප සටහන නම් කරනවා පුටුව කියලා. මම පුටුවක් සිහි කරගන්න. එයා පුටුවක් සිහි කරගන්නවා. මං හදන පුටුවේ ඇඳ මේ විදිහටයි මේ විදිහේ ලියවැලක් දාලා පාදයේ මේ හැඩයට මේ විදිහේ කැටයමක් සකස් කරලා අත තියෙන ඇඳ මේ විදිහට හදනවා කියලා ඉස්සෙල්ලා හිතේ පුටුවක් හදනවා නේද? හදනවද නැද්ද? හදනවා. දැන් මේ හිතේ හදාගත්ත මේ නිමිත්තට තමයි පින්මුතුනේ සංඛාරය කියලා කියන්නේ, කර්ම නිමිත්ත කියලා කියන්නේ. රූපං රූපත්ථාය සංඛතං අபிසංකරොන්ති තී සංඛාරෝ. සංඛාරය කියන්නේ මොකද්ද? රූපේ පිනිස රූපයක් සකස් කළා පිළියෙල කර ගන්න ගමටයි සංඛාර කියලා කිව්වේ. බාහිර රූපයක් හදන්න කලින් මනසේ රූපයක් හදලා පිළියෙල කරගත්තාම ඒ මනසේ හදාගෙන පිළියෙල කරගත්ත රූපෙටයි සංඛාරය කියලා කිව්වේ. රූපං රූපත්තාය සංකත රූපත්තාය කියලා කිව්වේ මේ බාහිර රූපයට තමයි. බාහිර රූපයේ පිනිස මනෝමයෙන් රූපයක් හදලා පිළියෙල කරලා සකස් කරගත්තාම ඒ මනෝමයෙන් හදලා පිළියෙල කරගත්ත සකස් කරගත් රූපෙට කිව්වා සංඛාර කියලා. අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියන්නේ මෙන්න මේකට. දැන් බාහිර පුටුව කියලා කිව්වොත් ওই පුටුව හැදෙන්න නම් සතර මහා ධාතු තියෙනවනේ. හිතේ තියෙන පුටුව හැදෙන්න ප්‍රත්‍යක් තියෙන්න බෑ නේද? දැන් හිතේ හදාගත්ත පුටුව කියන නිමිත්ත රූපයක් තියෙනවනේ. ඒ රූපෙට පුටුවනේ කියන්නේ. දැන් ඒ හිතේ තියෙන පුටුවනේ ඉස්සෙල්ලා හදාගත්ත පුටුව චිත්තජ රූපෙට. ඒ සංඛාර රූපෙට සංඛාර නිමිත්තට ප්‍රත්‍යත්ින් ඒකට ප්‍රත්‍ය තමයි. මොකද අවිද්‍යාව ප්‍රත්‍යයයි. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපන්න සංඛාරය තමයි මේ හිතේ හදාගත්ත නිමිත්ත රූපේ. ඒ රූපෙටයි නම් කරන්නේ පුටුව කියලා. ඊට පස්සේ පුටුවක් හදාගන්න හරි උවමනාව. දැන් මම මේ පුටුව හදාගන්න ඕනේ, හිතේ තියෙන පුටුව හදාගන්න ඕනේ කියන උවමනාව තියාගෙන, උවමනාව නිසා කීයට අඬු මිටි කැටි පුරෝ ඔක්කොම ටික අරගෙන කැලේකට යනවා. ගිහිල්ලා ගහක් කපනවා. ගහ කියන එක බලන්න හොඳට, පොළවේ තියෙන ඕජා සාරය නැත්තම් ගහ හැදෙනවද? පඨවි ස්වභාවය නැත්තම් ගහක් හැදෙනවද? වායෝ ස්වභාවය තේජෝ ස්වභාවය නැත්තම් හැදෙනවද? නෑ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවේ සංකලනය තමයි ඕජා සාරය හැටියට උරාගෙන මේ ගහ කියලා හැදිලා තියෙන්නේ. ඔන්න දැන් ගහ කපලා ලෑලි වලට කෑලි වලට ඉරලා හිතී තියෙන හැඩී බලාගෙන හැඩීට අනුව සතර මහා ධාතු රූපී අවකාශ ධාතු විරාසි කරනවා. දැන් මෙහෙ පුටු හදනව නෙමෙයි, හිතේ තියෙන පුටුවේ හැඩේ බලාගෙන සතර මහා ධාතු රූපී අවකාශ ධාතු විරාසි කරනවා හදනවා. හිතේ තියෙන හැඩේට චුට්ටක්වත් වැරදුනොත් වෙනස්ුනොත් වැරදුන දැන් හරි වැරදි බලන්න හරි මයින්ඩ් එකක් තියෙන්න බෑ නේද? තේරෙනවද? ඒතකොට හොඳට තේරෙනව නේද හිතේ තියෙන රූපෙට මැන මැනයි මේ හදන්නේ කියලා? ඔන්න හිතේ තියෙන හැඩේට ආවේ නෑ ලියවල. ආපු එක මැකුව ආපහු ඇතුව කකුල් දෙකත් එහෙමයි. ඔන්න හිතේ තියෙන හැඩේට හරියටම සතර මහා ධාතු ටික අවකාශ ධාතුයි රාසි කළොත් බාහිර හොඳට බලන්න ප්‍රපංච නොකට බලන්න කිව්වේ ඒකයි. මේක තීක්ෂණයි මං කියන දේ. බාහිර රාසි කරන්නේ පටි ව්‍යාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු රූප ටික විතරයි අවකාශ ධාතුව තුල හිතේ තියෙන හැඩයට රාසි කරන්නේ. බාහිර තියෙන්නේ පටි ව්‍යාපෝ තේජෝ වායු අවකාශ කියන පංච මහා භූත ටික විතරයි. මේ පංච මහා භූතය මුදුර උදව් කරගෙන අවකාශයේ උදව් කරගෙන හිතේ තියෙන හැඩයට අවකාශ ධාතුව තුල සතර මහා ධාතුව රාසි කරනවා. ඔන්න හිතේ තියෙන හැඩයට නිර්මාණය වුණාම සතර මහා ධාතුව නිර්මාණය වෙච්ච හැඩේ දකින්නකොටම පුටුව කියන අර හදන්න උදව්වට හැඟීම් ටික අපෝ මනසෙ යෙදෙනවා. දැන් යා හිතාගෙන ඉන්නේ හරි මම පුටුව හැදුවා කියලා. පුටුව කියන අදහසෙන් සතර මහා ධාතුව රාසි කළා. රාසි වෙච්ච සතර මහා ධාතු රූපේ දකින්නකොටම පුටුව කියන අදහස යෙදුණා. හොඳට බලන්න බාහිර සතර මහා ධාතුව තියෙන තැන පුටුව කියන එක තියෙනවද? පුටුව කියපු තැන සතර මහා ධාතුව තියෙනවද කියලා හැඩේම බලන්න. දැන් මේ හැඩේ ගත්තාම දැන් බලන්න හිතේ තියෙන හැඩේ පුටුව කියන හැඩේ තියෙනවනේ. හැඩේට ප්‍රත්‍ය වුණේ මොකද්ද? අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන ආපු කර්ම නිමිත්ත තමයි දැන් මේ චිත්තජ රූපේ පුටුව. අවිද්‍යා ප්‍රත්‍යෙන් කර්ම ප්‍රත්‍යෙන් පුටුව හදාගන්න ඕන කියන තණ්හාවත් නිසා අවිද්‍යා කර්ම තණ්හා ටික නිසායි සතර මහා ධාතු අවකාශ ධාතුේ රාසි කළේ. දැන් සතර මහා ධාතු රූපයක් නිර්මාණය වෙලා මේ රූපේ හැදුනේ අවිද්‍යාව කර්මයේ තණ්හාව ආහාර කියන ටික උදව් කරගෙන නෙවෙයිද? අවිද්‍යාව කර්ම තණ්හා ආහාරයෙන් හැදුනේ. ඒ සතර මහා ධාතු රූපේ දකින්නකොටම ආපහු පුටුව කියන හැඟීම යෙදෙනවා. ඕගොල්ලෝ රූපේ හැදෙන්නේ මේ හේතු ටික නිසා සතර මහා ධාතු රූපේ හැදුනේ. ඒ සතර මහා ධාතු රූපේ දකින්නකොට ආපහු මේ පුටුව කියන අවිද්‍යාව කර්ම තණ්හා කියන ගතියම මගේ මනසේ ඇදිලා නේද කියලා දකින්න නැතුවම සතර මහා ධාතුව පුටුවයි කියලා උපාදාන කරගෙන ඉන්නේ. දැන් ඕගොල්ලෝ සතර මහා ධාතුවේ පුටුවයි කියලා බැඳිලා ඉන්නේ. මනස තියෙන gati අඳුනන්න නැතුව සතර මහා ධාතුව කැඩෙනකොට පුටුව කැඩුනා, පුටුව හොරු ගෙනිච්චා, පුටුව මගේ කියලා රණ්ඩු වෙනවද නැද්ද? දැන් හොඳට බලන්න අපේ ඇහි වැරදීමෙන් ස්කන්ධයෙන්ගේ උදේවේ නොදන්නා කමින් සතර මහා ධාතුවේ නිමේද දැන් අපි ඇලිලා බැඳිලා ඉන්නේ. කෙනෙකුට පෙනෙනවා නම් සතර මහා ධාතුව සතර මහා ධාතුව විදිහට එයාට වෙනව මොකක්ද? මේ සතර මහා ධාතු රූපේ හැදිච්ච හැටි දකින්න අවිද්‍යා කර්ම කියනකොට දැක්ක යුතු කොතනද? හිතේ නිර්මාණය වෙච්ච නිර්මාණය කරගත් රූපල ඒ පුටුව හදාගන්නයි කැමැත්ත. මේ පුටුව මෙහෙම තේක් වලින් හදන්නේ, මේ විදිය වටිනා පුටුවක් හදන්නේ, මෙච්චරයි කියලා විස්තර ඇතුළත් කරන්නේ ඔක්කොම නිමිත්තට. ඔය විස්තර ටික තියාගෙන සතර මහා ධාතු රූපයයි රාසි කළේ. ඔන්න සතර මහා ධාතු රූපය හැදෙන්න ප්‍රත්‍ය ටික පෙන්නවා මොකද්ද? අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර. ඒ කියන්නේ හිතේ අවිද්‍යාවෙන් හටගත්තු පුටුව කියන නිමිත්තක් තියෙනවා, හදාගන්න කැමැත්තක් තියෙනවා. සතර මහා ධාතුව නොඋනේ නම් හදාගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ වගේ මේ දැන් ඉඳගෙන ඉන්න විදිහේ රූපයක් හදාගන්න සතර මහා ධාතුව මේ විදිහේ හැඩයකට ගන්න. සතර මහා ධාතුව මේ හැඩයකට ගන්න මොකද්ද උදව් වෙලා තියෙන්නේ? අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර. අවිද්‍යාවෙන්, කර්මෙන්, තණ්හාවෙන්, ආහාරෙන් රූපේ හැදෙන්නේ නේද කියලා නොදන්නාකම කියන එකකුත් එකතු වෙනවා. නිබ්බත්ති ලක්ෂණ නොදැකීම කියන ධර්මතා පහ නිසායි මේ රූපේ හැදුනේ. ඔන්න එතකොට පේනවා මේ අවිද්‍යා, කර්ම, තණ්හා කියන කාරණා ටික උදව් කරගෙන පඨවි ආපෝ තේජෝ වායුකුණ සතර මහා ධාතු ටික ආහාර කරගෙනයි මේ රූපය අවකාශ ධාතු තුල රාශි කරගත්තේ. සතර මහා ධාතුව මේ විදිහට රාශි උනේ, රාශි කළේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාරයෙන් ය කියලා දැක්කොත් මේකට ඕගොල්ලෝ කියන්නේ පුටුව කියලා නෙවෙයි. අවිද්‍යා, කර්ම, තණ්හාවෙන් සතර මහා ධාතු රූපේ රාශි වෙලා තියෙන හැටි දකින්නේ. සතර මහා ධාතු රූපේ මේ විදිහට හැදුන හැටි දකින්නේ ඕගොල්ලෝ. ඊට පස්සේ මේ හැඩේ දකින්නකොටම මේ හැඩේ හදන්න උදව් වෙච්ච අවිද්‍යා, කර්ම, තණ්හා කියන ගති ටික ආපහු මනසේ එදෙනවා. ඒක නැවත මේ වගේ හැඩයක් අවකාශ ධාතුවේ හදන්න තියෙන නිමිති ටික. මේ ටික දැක්කොත් ඕගොල්ලෝ මේ බාහිර රූපයට බැඳීද උනාට වඩා රූප මේ පුටුවක් කියලා හොඳටම පෙනුණු සතර මහා ධාතුව හොඳට පෙනුනොත් මේක පුටුවමයි කියලා දකීද? මට කියන්න, මං කියන එක තේරෙනවද? මේක කැඩෙන දවසට, බිඳෙන දවසට, විනාශ වෙන දවසට පුටුව කැඩුනා, පුටුව නැතුනා, පුටුව විනාශ වුණා කියන අඬයිද? එදාට ඒකයි පටවින් පටවිතෝ දිස්වා නැත්නම් පටවින් පටවිතෝ ඤත්වා පටවිය පටවි හැටියට දැනගත්තාම පටවිස්මින් නිබ්බින්දති. පටවිය කලකිරෙනවා මේ සතර මහා ධාතුයේ පුටුව කියලා මොනතරම් අපි දුක් විඳලා තියෙනවද කියලා පටවිය කලකිරෙනවා. එදාට කලකිරෙනකොට නිබ්බින්දි විරජ්‍යති නොයලෙන මේ රූපෙ දිහා බලන්නත් බය පුටුව කියලා මේ දුකම උපදවා ගන්න කියලා දකිනවා. පුටුව කියලා භයානක බයයි. මේ සතර මහා ධාතුව පුටුව කියලා දැකලා පුටු වලින් විදපු දුකගෙන එයා දන්නව කවු අර ගිනි පෙල්ලේ වැට කැමෙන කලාමැදිරිටත් බයයි කියනෝනේ. පුටුව කියන සංකල්පයෙන් ඇද වැටිලා විදපු දුකට බයයි. මේක දිහා පුටුව කියලා බලන්නත් බයයි. එතකොට මොකද කරන්නේ? නිබ්බින්දි විරජ්‍යති නොයලෙනුට විරාග විමුච්චති. මේ රූපේ දකින්නට පුටුව කියන මේ හිතේ තියෙන අදහස් ටික ගෙවිලා යනවා. මිදුනා කියන නෝන පහළ වෙනවා. මත්තේ කල යුත්තක් නැහැ දුක නැති කිරීම පිණිස. මම මේ උපමාවක් තාම කියන්නේ. සංඛාරයේ පින්වතුනි අර්ථ දක්වනවා පටපනුව වගේ කියලා. පටපනුව අහලා තියෙනවද දැකලා තියෙනවද? දැකලා තියෙන. ඇත්තම කිව්වොත් මම නම් දැකලා නැහැ, අහලා තියෙනවා. පටපනුව බෝ කරනවලු මල්බෙරි ගස්වල. මල්බෙරි ගස්වල පටපනුව පට කෝෂයක් හදාගෙනවල සමනල්ලු වෙන්න පනුව කෝෂ බඳින්නේ. ඒ වගේ පටපනුව කෝෂයක් බැඳලා කෝෂේ දෙපැත්තත් වහගෙන ඇතුළට යනවා. මොකද මිනිසුන්ට පටරෙදි දෙන්න නම් නෙමෙයි ඌට සමනලෙක් වෙන්න. පටපනුව පට ඒ පණුවගේ නූල් ටික නම් කරන්නේ පට නූල් කියලා. ওই පණුව කෝෂ බඳින්නේ සිවුම් නූල් වගේ එකකින්. මේ පට කියන පණුව ඒ එයා කෝෂයක් බඳිනවා. බැඳලා ওই කෝෂය ඇතුලේ නුමෙරි කාලයක් හිටියු ටික කලකින් එයා හිමින් තටු වෙනවා. ඇවිල්ලා කෝෂේ කැඩෙනවා, දිරලා යනකොට සමනලෙක් වෙනවා. සමනලෙක් වීමේ බලාපොරොත්තුෙන් පටපණුව කෝෂයක් හදනවා. හදලා වහගන්න. අනේ පටපොනුව විසින් හදපු කෝෂය නිසාම පටපොනුවට මැරෙන්න වෙනවා. ඇයි? මිනිස්සු මොකද කරන්නේ? පටරෙද්දි මහන්ඩ පණුව පිටින්ම මල්බෙරි ගස්වල කෝෂ හදපු කෝෂ කූඩ පිටින් තම්බන්නේ. තම්බලා තැඹුවාම කැඩෙන්නේ නැතුව අර කෝසි දිග ලෙහෙනවා. කිහිල් කුලයක් රස්නෙට තැව්වට පස්සේ ඉරෙන්නේ නැහෙනි. නැත්තම් ඉරෙනෝනේ. ඒ වගේ මේ පට කෝසි තැඹුවට පස්සේ කැඩෙන්නේ නැහැ. ඒක ලෙහෙන නූල වගේ. එතකොට පට පණුවට අන්තිමට මැරෙන්නුනේ තමම බඳපු කෝසි හින්දානේ නේද? ඒකයි දැන් භික්ෂු වහන්සලාට පට රෙදි තහන අඳින්න විනෙන් තහන බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන්නේ. ওই නිසායි. කොහොම හරි අන්තිම කතාව පටපණුව නෙමෙයි අවසන් වෙන්නේ. අපේ පටපණුවට මැරෙන්නුනේ පටපණුව බැඳපු කෝසෙන්. සංකාරයේ පෙන්වන්නේ පටපණුව වගේ කියලා. අන්තිමට අපි ඇති කරගන්න සංකාරයටමයි අපිට දුක් විඳ උනේ. මම හිතෙන් පුටුව කියන නිමිත්තක් හදාගෙන සංකාරයක් හදාගෙන ඒකට තණ්හා උපාදාන වෙලා ඒ හිතේ තියෙන නිමිත්තට සතර මහා ධාතුව රාසි කළා. රාසි කරපු සතර මහා ධාතුව දකින්නට පුටුව කියලා හදන් උදව්විච්ච gati ටික මාපෝ මනසේ යෙදුනා. අනේ මං කරගත් මං ඇති කරගත් සංකාරේ මම පැටලෙනවා දැන් මේ සතර මහා ධාතු රූපී දකින්න මම පුටුව කියලා. පටපණුවගේ කෝෂය නිසා විනාශ වුණා වගේ මම මගේ සංකාරය තුලම පැටලලා පුටුවකින් දුක් විඳින්න වෙනවා. ඒක තාම වගේ උපමාව හැබැයි උපමෙය්‍ය ඕගොල්ලන්ට දැන් අම්මා කියලා සිහි කරන්න පුළුවන් නම් සිහි කරන්න පුළුවන් මේ හිතේ නිමිත්ත හිතේ තියෙන චිත්තජ රූපය සටහන. මේ සටහනටයි මේ චිත්තජ රූපයටයි අම්මා කියලා කියන්නේ. ඒ චිත්තජ රූපයත් ප්‍රත්‍යයෙන් උපදින අවිද්‍යා ප්‍රත්‍යය. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් සංකාර නිමිත්තක් තමයි රූපයක් තමයි මේ අම්මා කියන රූපේ. අම්මා කියන රූපේ ඔය අම්මා කියලා හිතේ තියෙන රූප නිමිත්තත් එක්ක යෝගුලන්ගේ සෙනෙහස ආදරය කියන gati ටික ඔක්කොම තියෙන්නේ. හිතේ තියෙන නිමිත්ත සිහි කරගෙන මේ මගේ අම්මගේ හැඩේ කියලා මේක නම් කරගෙන මගේ අම්මගේ නම මෙහෙමයි මගේ අම්මගේ වාසගම මෙහෙමයි අම්මගේ ගම මෙහෙමයි අම්මට නෑදෑයෝ මෙච්චර මේකට වඳින්න පුළුවන්. කර්ම ඕන තරම් චේතනා පහල කරගන්න පුළුවන්. ඔච්චර ඔච්චර විස්තර පහල කළා පහල කරනවා. අම්මා බලන්න ඕනේ කියන කැමැත්තත් ඇති වෙනවා. අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකින්ද මේ විදිහට මේ හැඩයට අවකාශ ධාතුව තුල රාසි වල තියෙන රූප හොයාගෙනම යනවා. අම්මා බලනවා නෙමෙයි අවකාශ ධාතුව තුල මේ හිතේ තියෙන Tamange කැමැත්ත ඇති වෙච්ච හැඩයට තියෙන රූප සතර මහා ධාතුව අවකාශ ධාතුව තුල රාසි වල තියෙන තැන හොයාගෙන යනවා. ගිහාම කනගුණ ආහාරපත්යෙන් අවකාශ ධාතුව තුල මේ හැඩේට රාසි වෙච්ච රූපය හදා ගන්න හොයා ගන්නවා අපි. හොයා ගන්නකොටම රූපය හොයා ගන්න හේතු වෙච්ච කාරණා ටික රූපය පෙන්නකොටම යෙදෙනවා. යෙදෙනකොට හිතන්නේ මම අම්මා බලන්න ආවා අම්මා දැක්කා කියලා. අන්තිමට මේ රූපය දකින්නේ ඔගොල්ලෝ අම්මා කියලා. සතර මහා ධාතු රූපය වෙනස් වෙන ගානේ අම්මා ලෙඩ වුණා අම්මා මහලු වුණා අම්මා මැරුණා කියලා දුක් විඳිනවා. පටපණුවා උගේ කෝෂය නිසා දුක්කටපත් වුණා වගේ අපි අපේ කෝෂය නිසා කර්ම කෝෂය නිසා දුක් වෙනවා. අන්තිමට කෙසුත් අම්මගේ ලුමුත් අම්මගේ නියබුදුත් අම්මගේ දත් ටිකත් අම්මගේ හමත් අම්මගේ මසුත් අම්මගේ ඇට මස් ලේ නහර මේවත් අම්මගේ කනබුන කෑමත් අම්මගේ වලලපු තැනත් අම්මගේ අම්මා මැරිච්ච තැන හැදිච්ච ගහත් අම්මා මැරිච්ච තැනයි කියලා තමයි නතර කරන්නේ. ඒවත් නතර වෙන්නේ මරුණත් අම්මයි වාහිතේ. අම්මා කියන ටික දැන් නැත්තේ ආහාර ප්‍රත්‍යයෙන් උපන්න රූපේ නැතිකම හිඳයි මේ ඕගොල්ලන්ට. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපේ නැතිකම නිසායි මේ අම්මා මැරිලා කියලා කියන්නේ. නමුත් අම්මා නැති වුන්නේ නැහැ හැමදාම. අද ඕගොල්ලන්ට සිහි කරනකොට අම්මා කියන එක සිහි කරනකොට ආදරේ සෙනෙහස gati ටික එන්නේ නැද්ද? එනවා. එහෙනම් හැමදාම ජීවත් වෙනකොටත් අම්මා ජීවත් වුණා නෙමෙයි. මේ සතර මහා ධාතුව නොදන්නාකම නිසා අපේ මානසික ඇතිවෙච්ච ගතියෙන් සතර මහා ධාතු ටික ස්පර්ශ කරගෙන ඉඳලා තියෙනවා. තේරෙනවද කියන එක? ඒකයි ditthi sampanna කියලා කිව්වේ. එහා මෙච්චර සතර මහා ධාතු පිළිසින් දකින්නවා. හරි, ඒකත් පැත්තකින් තබන්න. දැන් ඇස් දෙක වහගෙන තමන් සිහිපත් කරගෙන තමන්ව අපි හැමෝටම මායක තමන්ට තමන් සිහි කරන්න පුළුවන් නේද? පුළුවන්. දැන් හොඳට බලන්න, දැන් ඇස් දෙක වැහිලා ඇහැ නැහැ. එහෙනම් රූපෙ පෙනෙන්නේත් නැහැ. චක්කු විඥානයක් නැහැ. දැන් හොඳට තුලනය කළ හැකි, තීරණය කළ හැකි මේ මාව සිහි වෙනවා කියන තැන අර වඩුව පුටු රූපයක් හදාගත්තා වගේ, මම දැන් අම්මා රූපයක් සිහි කරගත්තා වගේ, දැන් මම මගේ රූපයක් කියලා එකක් සිහි කරගෙන ඉන්නේ මේ හිතේ. මේ හිතේ තියෙන රූප නිමිත්තටයි අවිද්‍යාපච්ච සංඛාරා කියලා කියන්නේ. ඔය නිමිත්තටයි ඕගොල්ලෝ, ඔය හිතේ තියෙන නිමිත්තටයි මේ මම, මේ මගේ නම, මේ මගේ වාසගම, මගේ අම්මගේ නම, මගේ තාත්තගේ නම, මට මේවා තියෙන කියලා යන්තාක් විස්තර ටික කවලා තියෙන ඔය නිමිත්තට. ඔය නිමිත්ත එක්කයි තමන්ගේ ජීවිත රසව තියෙන්නේ. ඔය හිතේ තියෙන ගති ටික නිසා වෙන්නේ මොකද්ද? ඇහැ සවිඥානික වෙනවා. සවිඥානික ඇහැට ඇස්තරල බලනකොට මේ සතර මහා ධාතු රූපයේ කනබුන ආහාරයෙන් යුක්ත රූපයේ අවකාශ ධාතු තුල ওই හිතේ තියෙන හැඩයට රාසි වෙච්ච රූපයේ ගැටෙනවා. ගැටෙනකොටම ඇස් වහලා ඉන්නකොට සිහි වෙච්ච ධර්මතාව ටික ආපහු මනසේ යෙදෙනවා. යෙදෙනකොට ඕගොල්ලන්ට පෙනෙන්නේ මේ රූපෙමමයි වගේ. හිතේ තියෙන ගති ටික නිසායි, හිතේ තියෙන ගති ටිකටයි සතර මහා ධාතුවේ මේ හැඩේ හැදුනේ. ඔය මම කියන හැඩේ හිතේ තියෙන අර වඩුවගේ හිතේ තියෙන හැඩේට නේ සතර මහා ධාතු රූපේ රාශි කළේ. ඕගලන්ගේ මේ මම කියලා හිතේ තියෙන චිත්තජ රූපයේ හැඩේටයි කනබුන ආහාර පාන අඩු කෙන්නේ මේකේ රාශි වෙන්නේ. කනබුන අවකාශ ධාතුවේ හිතේ තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන ගති ටිකටයි මේ කය සවිඥානික වෙලා කනබුන රූප කලාප ටික අඩුක් වෙන්නේ, සතර මහා ධාතු අවකාශේ රාශි වෙන්නේ. ඇස්තරල බලනකොට ඒ කාරණා ටික නිසා රාශි වෙච්ච රූපේ දකිනකොට රාශි වෙන්න උපකාර වෙච්ච මම කියන හැඟීම ආපහු මනසෙ යෙදුනා. මේ සිද්ධිය නොදක්කොත් ඕගොල්ලෝ හිතාගන්නේ මේ රූපේ මගේ කියලායි. මේ හිතේ තියෙන මම කියන හැඟීම අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් සංඛාර නිමිත රූපන් රූපත්තය සංකතං අபிසංකරಂತಿ ති සංඛාරෝ කීපතන. රූපේ පිණිස රූපයක් මේ තියෙන්නේ. මේ රූපේට නැවත නැවත මම 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 කියලා තණ්හා උපාදාන වෙද්දී මේ නිමිත්තටයි තණ්හා උපාදාන වෙන්නේ. වෙනකොට ඒ නිසා මේ කය ප්‍රසාද ටික ඔක්කොම පිටන්නේ. අපි යකඩෙන් හරි ෆයිබර් ග්ලාස් වලින් හරි අච්චුවක් හදලා ඒකට ප්ලාස්ටික් පැරිස් හරි මැටි හරි ඉබුවොත් අච්චුව ගැලවෙට අර මැටි ටිකේ අච්චුවේ හැදෙන්න හිටිනව නේද? ඒ වගේ හිතේ තියෙන මම කියන මේ චිත්තජ රූපය තමයි අච්චුව මේක ඇතුළේ තමයි බහලන්නේ මේ ඔක්කොම කනබුන ආහාර යුක්ත රූප ටික. එතකොට ඒකේ හැඩේ තමයි මෙහෙම තියෙන්නේ. ඒක හැදේට නිර්මාණය වෙච්ච සතර මහා ධාතු රූපෙ මේ තියෙන්නේ අපි කය කියන්නේ. ඒ රූපේ දකින්නකොට මම කියන අර රූපේ හදන්න හේතුච්ච ගති ටික ආපහු යෙදෙනවා. යෙදෙනකොට හිතාගන්න මේ රූපේ මම කියලා. තව පොඩි වෙනසකුත් ඔක දින ඒ පැත්ත කියන්න ගියොත් පැටල එතන. හැබැයි එක මොනිකමට කියලා තියන්න. මොකද අද මම මෙහෙම මම මගේ හැඟීම තිබුණාට පුංචි කාලේ මම කියන හැඟීමට තිබුණු රූපයට වඩා දැන් වෙනස්, දැන් තියෙන රූපයට වඩා වයසට යනකොට වෙනස් වෙන්නේ. හැබැයි වෙනස් වෙන ගන්නට මමත් වෙනස් වෙනවා. නමුත් මම කියන හැඟීමටම නම් හැදෙන්නේ. මේක වෙනස් වුණේ කොහොමද කියන කාරණාවක් තව තියෙනවා. ඒ කියන්නේ මේ හිතේ තියෙන මම කියන අච්චුවට අනුව මේ රූපය හැදෙනවා. හදාගන්න හැදිච්ච මේ අච්චුවට හැදිච්ච රූපෙට චිත්ත ක්‍රීතු ආහාරයේ වෙනස් කෑමෙන් බලපෑම් ඇති වෙනවා. වෙනස් වෙනවා ටිකක් බාහිර හේතුත් නිසා. ඊට වෙනස් වුණොත් සීතල රටකට ගියොත් මේක ටිකක් පාට වෙයි.
ඉර්තුයි බලපෑම මේ අච්චුවට හැදිච්ච රූපෙට බලපෑම් වෙනවා. ආහාර පාන අඩු වැඩි වුණොත් මේක පිම්බෙන්න කෙට් වෙන්න පුළුවන්. හිතේ තියෙන සිතුවිලි රාග ද්වේෂ මොහ කුසල කුසල මත රූප කලප වෙනස් වෙනවා. ප්‍රධානව හැදුණු අච්චුව මම කියන හැඟීමෙන් යුක්ත අච්චුවෙන් හැදුණු මේක කර්ම ඍතු ආහාරයෙන් වෙනස් වෙනවා. වෙනස් වෙච්ච රූපේ බලාගෙන මම කියන හැඟීම යෙදෙනවා ආපහු. එතකොට දැන් මේ රූපෙ නිමිත්ත බලාගෙන හැදෙන මම කියන හැඟීම ආයෙත් ටිකක් වෙනස් වෙනවා. ආයෙත් මේ හැඟීමට හැදෙන රූපෙ හැදෙන රූපෙට බාහිර බලපෑමෙන් යම් වෙනසක් වෙනවා. ඊගොඩ ගන්න නිමිත්ත මම කියන එක යෙදෙනකොට නිමිත්තෙත් පොඩි වෙනසක් වෙනවා. එහිද රූපෙත් එක්කම නිමිත්තත් වෙනස් වී යනවා. තේරෙනවා කියන්නේ ඒක. නමුත් එකක් තේරුම් ගන්න. පටපන්ව වගේ අපේ මනසේ තියෙන කර්මයටම සංඛාරයටම අපි පැටලිලා සතර මහා ධාතුයේ මම දකිනවා. දැන් මේ රූපේ කෙස්ටිකත් මමලු හමත් මම ලොම් මම නිය මම දත් මම සෙම්ම සොටු මල මුත්‍ර ටිකත් මගේ කියනවා. මැරුණොත් මමයි මැරුණේ මම මැරෙන්නේ මෙතන මැරිච්ච තැන කියලාත් කියයි. මාව මැරිලා ඉන්නෝ හීනිනුත් දකි. එතකොට දැන් මේ රූපය සතර මහා ධාතු හිතේ තියෙන අවිද්‍යාවේ මම කියන නිමිත්ත කර්ම සංඛාර කිනුට හැම වෙලෙම සංඛාර නිමිත්තටයි අපි මේ නම් කරගෙන තින්නේ. හිතේ තියෙන චිත්තජ රූපේ මම කියලා. ඒකටයි තණ්හා උපාදාන වෙලා තින්නේ. ඒ නිසා රාසීච්ච සතර මහා ධාතු රූපය දකින්න මේ රූපය තමන් කියලා කියන මේ කනබුල ආරෙන් ඇදුණු කය. ඒ කය දකින්නකොට කය හදන්න හේතුච්ච ගති ටික මනසේ යෙදුනා. කියලා ඕගොල්ලෝ දැක්කොත් ඔගොල්ල මේ රූපේ සතර මහා ධාතුවේ මම කියලා දකින්නේ නැහැ. යම් කිසි කෙනෙකුට සතර මහා ධාතුව නේතං මම නේසෝ හමස්මින් නේතං මම නේසෝ හමස්මින් නෙමේසෝ අත්ථාති ඒව මෙත යථා භූතං සම්මප්පඤ්ඤය දට්ටබ්බං. සතර මහා ධාතුව මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා දැක්කොත් ඒ දිට්ඨි සම්පන්නයි. සතර මහා ධාතුයේ ඕගොල්ලෝ දකින්නේ තමන්ව දකින්නේ නැත්තම් තමන් සතර මහා ධාතුයේ දකින්නේ නැත්තම් තමන් නිසා සතර මහා ධාතු දකින්නේ නැත්තම් සතර මහා ධාතු නිසා තමන් දකින්නේ නැත්තම් සක්කාය දිට්ඨිය කියන එක නැහැ. ඔකට සක්කාය දිට්ඨිය කිව්වේ ඕගොල්ලෝ ස්කන්ධේ නුදී වේ දකින තිහින්ද මේ සතර මහා ධාතුයේ තමන් දකින්නේ. ස්කන්ධයන්ගේ උදේ වේ දැක්කෝ මගේ අම්මා මගේ තාත්තා මගේ දුව මගේ පුතා මගේ ගෙදර සතර මහා ධාතුයේ දකින්නේ නැහැ. සතර මහා ධාතුව තුල තමන්ගේ දේවල් තමන් සතර මහා ධාතුවේ දකින්න නැත්නම් මගේ දේවල් නැහැ සතර මහා ධාතුවේ. එහෙනම් මගේ ආත්මයක් නැහැ. සතර මහා ධාතුවේ තමන්ගේ දෙයක් හෝ තමන් හෝ තමන් හෝ තමන්ගේ වූ තමන්ගේ ආත්මය දකින්න නැත්නම් උගලන්ට පේන්නේ නැත්නම් බය නැතුව මන් දිට්ඨි සම්පන්නයි කියලා කියන්නේ ප්‍රශ්නයක් නැහැ. එච්චරට මේ ඇහැ පිරිසිදුයි. නමුත් අපි ස්කන්ධයන්ගේ උදේ වේ නොදන්නාකම නිසාම සතර මහා ධාතුයේ මාව දකින්නවා. සතර මහා ධාතුයේ අම්මා තාත්තා දුව පුතා නෑදෑයෝ දකින්නවා. සතර මහා ධාතුයේ ගෙවල් දරුවල් යාන වාහන ඉදකඩන් දකින්නවා. දැකලා සතර මහා ධාතුයේ සතුටු වෙනවා. ඒ නිසා සතර මහා ධාතුයේ දුක් විඳින්නත් වෙනවා. අපිට දුක ඇවිල්ලා තියෙන්නේ ඔහොම. දුකට හේතු ටික අවිද්‍යා කර්ම තණ්හා කියන මේ කෙලෙස්. මේ අවිද්‍යා කර්ම තණ්හා කියන මනසේ මේ ගති ටික නැති වුණත් අපි සතර මහා ධාතු පිළිසින් දකින්නවා. ඒකේ මම මගේ ආත්මය යුදයක් දකින්නේ දුක් නිරෝධය වෙනවා. ඔන්න ওই ටික දැනගත්ත කෙනාට පුළුවන් ඌ පරිදි වචනය පවර්ලා දෙන්න. ඌ පරිදි දන්නවා දැන් සතර මහා ධාතු සතර මහා ධාතු හැටියට පෙන්වන්න දෙයට දන්නවා. ඔය ටික නොදන්න කෙනා බොරුවක් කෝරලා දීම පුදුමයක් නෙවෙයි. එයාට නෑනේ තිබුණේ. භාවනා කරනවා කියලා නිවන් දකින්න කියලා හරි මොනවා හරි දෙයක් කරන්න ඕන මොකද්ද කළ යුත්තේ කියන එක බලන්න ඉස්සෙල්ලා. මේ බුදුහාමුදුරු දේශනා කළ ධර්මයක් මම දේශනා කරනවා නෙමෙයි. මගේ දෙයක් දේශනා කරනවා නෙමෙයි. හැමදාම අපි නොදන්න අපි නොදැක අපේ ජීවිතවල සැබෑම කතාව මම මේ කියන්නේ. මං කියන්නේ ඕගොල්ලෝ ගැන ඕගොල්ලන්ට වෙලා තියෙන දේ ඕගොල්ලෝ දුක් විඳින හැටි ඕගොල්ලන්ගේ ජීවිතේ කතාව මේ කියන්නේ. එතකොට ඕගලන්ට තේරෙයි මං කියන දේ හරිද වැරදිද කියලා. බණ හරිද වැරදිද නෙමෙයි මේ කියපු කතාව හරිද වැරදිද කියලා බලන්න. අනුන්ගේ බණක් ඇහුවොත් තමයි හාමුදුරු කියප එක හරි හාමුදුරු කියප එක වැරදි කියලා හරි වැරදි දෙක පිටට දාන්න වෙන්නේ තව කෙනෙක්ගේ බණක් ඇහුවොත්. මං කියන්නේ ඕගලන්ට දුක එන්නේ ඕගලෝ රැවටලා ඕගලන්ට වෙලා තියෙන ඕකයි කියන එකයි කියන්නේ. ඒක බුදුහාමුදුරු දේශනා කළේ බුදුහාමුදුරන්ගේ අදහසක් නෙමෙයි. හැමදාම ලෝකේ පැවතුන ලෝකේ පවතින ලෝකේ සැබෑ ස්වභාවය අපේ ජීවිතවල සැබෑම ස්වභාවය. ඒ හින්දා අරහාමුදුරුවන්ගේ බණ හරියන්න පුළුවන් වරදින්න පුළුවන් බුදුදහම හරි ඇති වරදින්න ඇති. ඒ අපි ධර්මයේ දැක්කේ නැති හින්දා අපි ධර්මයේ දැක්කෝ දකින්න වෙන්නේ අපේ ජීවිතය. පින්විතුන පටිච්චසම්පාදයේ කිව්වේ තෝක පටිච්චසම්පාදයේ තුන් කාලකෙන් බලන්න කියලා කිව්වේ. දැන් අම්මා කියලා හිත හිතා ඉන්න පුළුවන් කියන ටිකට තමයි අවිද්‍යා සංඛාර කියලා කිව්වේ. ඒකම තණ්හා උපාදාන කියන කාරණා ටිකක් තියෙනවා. නමුත් අවිද්‍යා කර්ම කියනකොට මේ අම්මා කියන අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපන් නිමිත්ත එක්ක බැඳලා තියෙන ටික ওই ටික නිසා ওই හැඩේට රාසි වෙච්ච සතර මහා ධාතු උපද්දව ගන්න තැනට තමයි රූපයක් පෙනෙන තැනට තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කිව්වේ. ආපහු ඒ ටික දකින්නකොටම මේ සිහි කරගත්ත අවිද්‍යා සංකාර නිමිත්තත් එක්ක තියෙන තණ්හා උපාදාන කියන ගති ටික ආයෙත් මානසයේ දෙනවා. ඒකටයි තණ්හා උපාදාන කිව්වේ. පෙනෙන දෙයට දෙපැත්තකින් කෙලෙස් පෙන්වුවේ. ඉස්සෙල්ලාම හිතේ හදාගත්ත කෙලෙස් ටිකක් මානසයේ වඩුව පුදුව කියලා රාසි උනේ සතර මහා ධාතු. සතර මහා ධාතු දකින්නකොට කෙලෙස් ටික දෙපැත්තේ ඕකයි ඔය පටිච්චසම්පාදයෙන් කිව්වේ. ওই ටික පේනවනම් දර්ශන විසුද්ධියට පත් වෙනවනම් පටිච්චසම්පාදේ පේනවා යාට. ස්කන්ධෙගේ උදේ පේනවා. මේ ටිකටයි මේ කියන්නේ. මේ දැන් හිතට ඇස් දෙක වහලා ඕගොල්ලෝ මාව සිහි කරගත කිව්ව අවිද්‍යාපච්ච සංඛාර. ඒක තණ්හා උපදන බව කියන ධර්මතාව ටිකක් තියෙනවා. ඒ ටික හේතුයි ඇස් දෙක ඉදිරි පිට එන රූපත් හදන්න. ඒ ටික කෙලෙස් නැ විපාකයි. විඥාන සලආයතන පස්ස වේදනා. පෙනෙනකොටම අර හිතේ තියෙන මනසේ තියෙන අර අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන ගති ටික ආපහු මනසේ යෙදෙනවා. ආයෙත් තණ්හා උපාදාන බව කියනවා. ඒ ටික හේතු වෙන මොකද්ද? ආයෙත් මේ වගේ රූපයක් හදලා මේ වගේ සතර මහා ධාතු රාසි කරන්න. ඒකයි බවපච්ච ජාති කියලා කියන්නේ. පටිච්ච සම්පදාය කියලා එකෙන් පෙන්වන්නේ අපි ඇද වැටලා තියෙන හැටි. අපිට වෙලා තියෙන සිද්ධිය මේ පෙන්වන්නේ. වෙන දෙයක් නෙමෙයි. වෙනදට නම් ඕගොල්ලන්ට පුළුවන්කම තිබුණා මෙතන ඉඳලා ඉස්කෝලේ ගියන දරුවා ගැන හිත හිතා ඉන්න. හොඳට බලන්න දැන් ඉස්කෝලේ ගිය දරුවා කියලා මගේ දරුවා කියලා සිහි කරගන්න මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත කර්ම නිමිත්ත. අනේ දරුවා වාහනයකටවත් හැප්පෙයිද? හරදරයක්වත් වෙයිද? කවුරුත් මුකුත් කරයිද? මේ හිතේ තියෙන නිමිත්තත් එක්ක නෙමෙයිද පොරකන්නේ? ඇස් ඉදිරිපිට කනගුණ ආහාර යුක්ත සතර මහා ධාතු රූප එනකොට මේ කාරණා ටික යෙදෙනවා මනසේ. යන්තම් දරුවා ගෙදරාව කියලා හිතා ගන්නවා. අන්තිමට කෙලෙස් ටික මනසේ යෙදුනහමයි හොඳට සතුට. නමුත් ඕගලන්ට දැන් පෙනුනොත් දරුවා කියලා සිහි කරන ඉස්කෝලේගේ දරුවා ගැන සිහි කරන මේ මගේ මනස තුල උපදින සංකල්පයක් නේද කියලා දැක්කෝ. ඇස් ඉදිරිපිට ආවොත් කනබුර ආහාරින් යුක්ත රූපේ දකින්නකොටම මේ අදහස් ටික ආපහු සීවේ නෙදි කියලා ඔහොම බලබලා හිටියොත් මේ රූපේ දරුවා 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 කියලා බලන ගතිය ගෙවිලා යනවා. නොයලෙනවා කියලා කිව්වේ ඒකයි. නොයලෙනකොට මේ ගතිය ගෙවෙනවා. ඇස් ඉදිරිපිටට ආවත් ඒ රූපය ඇස් ඉදිරිපිට තියාගෙන පෙති පෙති කැපුවා දරුවා මරුණා කියන දුක තේසයක්වත් ඔයගොල්ලන්ගේ මනසට එන්නේ නැති වෙයි. අර බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ මොගල මහරහතන් වහන්සේ චේතවනාරාමයේ ඉඳලා එක කාලෙකදී දක්ෂිණ කිරි විහාරයට වැඩියා. වඩිනකොට ඒකේ ඉන්නවා කාලි කියලා ශ්‍රද්ධාවන්ත උපාසකම කෙනෙක්. මෙයා ගෙදර උඩු මහන් තලාවේ පොතක් බල බල ඉන්නකොට මේ